ගරු තිලින තාරුක සමරකෝන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම මේ අවස්ථාවේ ඇත්තටම පෞද්ගලික ජීවිතයේ සතුට වෙනවා. මට උගන්වපු විශ්වවිද්‍යාල ආචාර්යවරේ කතානායක පුටුවිද්දි මට 2026 වර්ෂයට අදාළව අයවැය කතාවට සම්බන්ධ වීම ලැබීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට. ඇත්තටම උදේ අපි දැක්කා අපේ විපක්ෂ නායකතුමා මෙතනට ඇවිල්ලා, ඊට අමතරව අපේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා සහ විපක්ෂයේ කීප දෙනෙක් යම් යම් අදහස් ප්‍රමාණයක් අයවැයට අදාළව ඉදිරිපත් කරා. ඇත්තටම අපේ සහෝදර මන්ත්‍රී සහෝදරියක් දැන් අදහස් ප්‍රකාශ කරා ඔවුන්ගේ අදහස් සම්බන්ධව. නමුත් ඒකට මගේ පැත්තෙමුත් යමක් එකතු කරන්නට ඕන කියන අදහසක් මට තියෙනවා. මොකද අපි ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා අපි සාර්ථක වෙලා තියෙනවා. ඔවුන් හිතුවට වඩා අද දවස වෙන විට අපි සාර්ථක වෙලා තියෙනවා. මොකද රාජ්‍ය මූල්‍යකරණය යටතේ, රාජ්‍ය මූල්‍ය පාලනය යටතේ සාර්ව ආර්ථිකයට අදාළ සාධක ඉතාම හොඳට කළමනාකරණය කරමින් අපි යම් ඉලක්කයන් කරා ළඟා වෙමින් තියෙනවා. ඒ ඉලක්කත් එක්ක පදනම්ක වෙලා තමයි අපි 2026 වර්ෂයට අපි ප්‍රවිෂ්ට වෙන්නේ. ඇත්තටම ඩොලරේ අගේ යම් මට්ටමකින් ස්ථාවර කරමින්, ඒ වගේම අපනයන ආදායම ඉහළ නංවා ගැනීමෙන් අපේක්ෂිත බදු ආදායම ඉලක්ක ළඟා කර ගැනීම. මේ අපේක්ෂිත බදු ආදායම කියන කාරණය ඇතුළේ කියන්න ඕන මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, බදු අනුපාතය වැඩි නොකර පදනම වෙනස් කරලා, ටැක්ස් බේස් එක වෙනස් කරලා තමයි අපි ඇත්තටම මේ ආදායම මෙතෙන්ට අපිට ගේන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම කොටස් වෙළඳපොළ, ඒ වගේම තමයි රාජ්‍ය භාණ්ඩාගාරයේ සතුව සංචිත යම් ක්ෂේත්‍රයකට ඉහළ නංවා ගනිමින් අපි මේ ටික කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම විදේශ ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් රඳවා ගනිමින් අපිට ඇත්තටම වාහන ආනයනය නොකලාරන මේක ඩොලර් බිලියන 8කට එහා අගයකට අපිට යන්න අවස්ථාව තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තාට පස්සේ රටක් විදිහට සාර්ව ආර්ථික උපකරණ ටික අපි හොඳම විදිහට කළමනාකරණය කරමින් තබාද මෙතනට අවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක ඓතිහාසික අයවැයක්. අපේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා කිව්වා මේක ඓතිහාසිකයි කියනවා. ඇයි, කොහොමද ඓතිහාසිකයි කියන්නේ කියලා. ඇත්තටම මේක ඉතාම ඓතිහාසික අයවැයක්. රට ඇතුලේ සියලුම ශ්‍රේෂ්ඨ ආවරණය වෙච්ච අයවැයක්. ඒ වගේම තමයි අපේ ගරු විපක්ෂ නායකතුමා අදහස් ප්‍රකාශ කරද්දී උද්යමනය ගැන කතා කරලා අපි ගිය අවුරුද්ද ඇතුළත ජනතාවට දුන්න සහන මොනවද කියලා යම් ප්‍රශ්න කිරීමක් කරා. භාණ්ඩ මිල මොනවද අඩු වුණේ කියලා එතුමාගේ පැත්තෙන් ප්‍රශ්න කිරීමක් කරා. ඇත්තටම එතුමාට මතක් කරන්න ඕන අපි පෙට්‍රල් ලීටර අපි පාලන බලයට පත් වුණාට පස්සේ රුපියල් 38කින් මේ වෙනකොට අඩු කරලා තියෙනවා. ඒ වගේම ඩීසල් ලීටර රුපියල් 30කින් අඩු කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන බිත්තර කුකුල් මස් පාරිභෝජන භාණ්ඩ නාඩු හාල් කැකුළු හාල් ඒ වගේ මිල යම්කිසි තැනකට අපිට ගේන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඔන්න විදියට ගත්තට පස්සේ සාර්ව ආර්ථිකයට අදාළ කාරණා යම්කිසි විදියකට හොඳම විදියකට කළමනාකරණය කරලා අපේ රටේ ආර්ථිකයේ 2026 වර්ෂයේ අයවැයත් අපිට ඉදිරිපත් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ දේවල් අපි යම්කිසි පදනමක් මත ඉඳලා තමයි 2026 වර්ෂයට අදාළව මේ අයවැය අපි ඉදිරිපත් කරන්නේ. 2026 වර්ෂයේදී ආර්ථිකයේ 4.5%කින් අපි වර්ධනය වෙයි කියන අපි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 15.4%කට එහා අගයක් යයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය වියදම දළදේශීය නිෂ්පාදිතයෙන් 20.5%කට මට්ටමකට පවත්වා ගන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම තමයි රාජ්‍ය ආයතනයේ දළදේශීය නිෂ්පාදනයෙන් 4%කට මට්ටමක පවත්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාට පස්සේ රටේ සමස්ත ක්‍රියාවලිය යම් බේස් එකක් මත තියාගෙන ඉදිරියට ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙමින් තමයි මේ සියලු කටයුතු කරන්නේ. එතකොට මේ අයවැය ඇතුලේ ගත්තාට පස්සේ කාරණා විදිහට ගත්තාට පස්සේ අධ්‍යාපනයේ ඇතුලේ අපි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේ පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. මේක කොහොමද ඓතිහාසික වෙන්නේ කියන කාරණාන් ඒවතුලින් ඔප්පු වෙනවා. අපි අවුරුද්දක් ඇතුළත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ආධාරය දෙගුණ කරන්න සමත් වෙලා තියෙනවා. රුපියල් 5000ට තිබ්බ එක අපි 10000 දක්වා වැඩි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි වතු ආශ්‍රිත පාසල් සඳහා පහසුකම් සැලසීම සඳහා සුහුරු පන්ති කාමර සහ ඒ අධ්‍යාපනයට අදාළ කටයුතු කරන්න බිලියන 1.9ක් අපි අධ්‍යාපනය ඇතුළේ වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ස්වයං රැකියා ප්‍රවර්ධනය වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශය සඳහා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මිලියන 300ක් අපි මේ අයවැය ඇතුලේ වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක ඓතිහාසික වෙන තවත් කාර්යයක් මම මතක් කරන්න. පුනර්ජනනීය බලශක්තිය සඳහා පුහුණු කේන්ද්‍රයක් නිර්මාණය කිරීම සඳහා මිලියන 260ක් අපි වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගත්තාට පස්සේ දුෂ්කර පාසල්වල දරුවන්ට පාවහන් මිලදී ගන්න, ඒ වගේම ලිපි ද්‍රව්‍ය මිලදී ගන්න බිලියන 11.5ක් අපිට වියදම් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා මේ අයවැය ඇතුලේ. ඒ වගේම තමයි රාජ්‍ය අංශයේ වැටුප්පා විශ්‍රාම වැටුප් සම්බන්ධවත් පුංචි මතක් කිරීමක් කරන්නට අවශ්‍යයි. විශ්‍රාම වැටුප් වැටුප්පා විශ්‍රාම වැටුප් සඳහා කොමිෂන් සභාවක් නිර්මාණය කරගෙන 2016න් පසු රාජ්‍ය සේවයට සම්බන්ධිත සියලු දෙනාටම පුරුදු විශ්‍රාම වැටුප තියෙන රාජ්‍ය සේවකට ඔවුන්ට අනුයුක්ත වෙන්නට අවස්ථාවක් හදලා දීලා තියෙනවා. 2020ට පෙර විශ්‍රාම ගිය පායට විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අවස්ථාව අපි හදලා තියෙනවා. මේක ඇතුලේ කියන්නට ඕන වැදගත්ම කාරණයක් තමයි අපේ අර ආර්ථිකයේ පිළිබඳව විශේෂඥතාවයක් දක්වන අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමා මමත් ගරු කරන මන්ත්‍රීතුමෙක් එතුමාගේ සමහර කාරණා සම්බන්ධව තියෙන දැනුම සම්බන්ධව. නමුත් එතුමා එක කාරණයක් මතු කරා, නිවාස හා දේපල ණය ලබා දීම සම්බන්ධව ආණ්ඩුව රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා රාජ්‍ය සේවකයන්ට ණය ගැනීම සඳහා. එතකොට රාජ්‍ය සේවකයන්ට ණය ගැනීමේ අවස්ථාව සඳහා මේ මිලියන 500 ඇත්තටම බෙන් කරලා තියෙන්නේ ඔවුන්ගේ ණය අවශ්‍යතාවය සපුර ගන්න ගමන් ඔවුන්ට යම්කිසි සහනදායි පොලිය අනුපාතයක් යටතේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුර ගන්න. මොකද මෙතනින් ඇත්තටම බැංකුවකේ පැත්තකින් ණය මුදලක් නිදහස් කරනකොට ආණ්ඩුව පැත්තෙන් ලබා දෙන්න සූදානම් වන්නේ ඇත්තටම ගනුදෙනුකරු විදිහට, එහෙම නැත්නම් රාජ්‍ය සේවකයා විදිහට බැංකුවට ගෙවන්නට ඕන පොලියට යම්කිසි සහන ආධාරයක්, ඉන්ටරෙස්ට් සබ්සිඩරිස් කියලා ක්‍රමයක් තියෙනවා බැංකුව ඇතුලේ. බැංකුවක වැඩ කරපු පුද්ගලයෙක් විදිහට මගේ වෘත්ති අත්දැකීම් ඇතුලේ එහෙම කාරණා තියෙනවා. හැබැයි අපේ ආර්ථිකය සම්බන්ධව ප්‍රකාශ කරපු එතුමා යම්කිසි ඉලක්කම් ප්‍රමාණයක් කියලා මේ මෙච්චර රාජ්‍ය සේවකයන්ට ප්‍රමාණයක් තමයි මේ ණය මුදල දෙන්න පුළුවන් කියලා එතුමාගේ පැත්තෙන් ප්‍රකාශ කරා. ඒක සම්පූර්ණ වැරදි, සම්පූර්ණ වැරදි. ඇත්තටම මිලියන 500ක් කියන්නේ ලක්ෂ 5000ක් වෙන් කරලා තියෙනවා රාජ්‍ය සේවකයන්ගේ ණය සඳහා. එහෙම නැත්නම් රාජ්‍ය සේවකයන් තමන්ගේ නිවසක් ඉදිකර ගැනීමට සඳහා ලබා ගන්නා ණය සඳහා පොලිස් සහන ආධාර විදිහට, එහෙම නැත්නම් අඩු පොලියට බැංකුවට බැංකුවෙන් ණය මුදල් දෙනකොට ඒකෙන් සිද්ධ වෙන අවාසිය සම්පූර්ණ කර ගැනීම සඳහා රජයේ විදිහට අපිට යම්කිසි මුදලක් ඒ බැංකුව වෙත ලබා දෙනවා. ඒව ඇතුළත හැමදාම දෛනික වශයෙන් නෙමෙයි ඒ බැංකුවට ගෙවන්නට සිද්ධ වෙන්නේ, ආණ්ඩුව විදිහට මේවා ගෙවන්නට සිද්ධ වෙයි. ඒතකොට ඒ කාරණා සලකලා බලපුවාම ඇත්තටම සැලකිය යුතු රාජ්‍ය සේවකයන් ප්‍රමාණයකට අපිට මේ ණය මුදල් ලබා දෙන්නට හැකියාවක් ලැබෙනවා.
වෙලා ඉවර විනාඩි දෙන්න.
ඒ වගේම තමයි ඊයේ මාධ්‍ය ඇතුලේ මම දැක්කා මේ වතු සේවකයන්ගේ වැටු ප්‍රශ්නය යම්කිසි දැනගදී මේ සාකච්ඡාවට ලක් වුණා. සාකච්ඡාවට ලක් වුණා මේ වතු සමාගම් වලින් 1350 තිබ්බකට වතු සමාගම් රුපියල් 200ක් වැඩිපුරලා ගෙවනකොට අපේ අයවැය තීරණයත් එක්ක ඉතිරි 200 ආණ්ඩුව විදිහට කොහොමද ගෙවන්නේ කියලා ප්‍රශ්නයක් මතු කරන අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඔවුන් කතා කරන්නේ අපේ රටේ ජනතාවගේ දුක් විඳින ජනතාවගේ ජීවන තත්ත්වය කොහොම තැනකටද ගේන්න ඕන කියලා එතුමන් මැදිහත් වෙමින් තමයි කතා කරන්නේ. හැබැයි මෙන්න මේ අපි ආණ්ඩුව පැත්තෙන් රුපියල් 200ක් වැඩි කරලා වතුකම්කරුවට වතු සමාගම් වලට අපි ලබා දෙන මුදල ගෙවන එක නීත්‍යානුකූලද නැද්ද? එහෙම නැත්නම් ඒක නතර කරන්න තමයි ඔවුන්ගේ පැත්තේ උත්සාහය තියෙන්නේ. ඊයේ මාධ්‍ය සාකච්ඡාව ඇතුලේ අපේ ගරු මන්ත්‍රී හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා මේව ප්‍රශ්න කරනවා. මම අහනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගෙන් කොහොමද මේව ගෙවන්නේ කියලා ඊයේ මාධ්‍ය ඇතුලේ සාකච්ඡා කරා. ඊට අමතරව තව මන්ත්‍රීවරයෙක් මම හිතන්නේ මේ සම්බන්ධව යම් අදහස් ප්‍රමාණයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම වතු සේවකයන් වෙනුවෙන් අපි මේ අයවැය ඇතුලේ අපි එකතු කරන කොටසට ඒක කරන්න තමයි අපේ මෙතන ඉන්න මන්ත්‍රීවරු විදිහට විපක්ෂයේ මන්ත්‍රීවරු කවුරු හෝ යම් මැදිහත් වීමක් කරන්නට ඕන. ඒකට උදව් කරන්න ඕන. ඒක නීතිමය ගැටලුවක් තියෙනවා. ඒක විසඳන්න අවශ්‍ය බලපෑම තමයි ඔවුන්ගේ පැත්තෙන් කරලා දෙන්න ඕන. එහෙම කරනවා වෙනුවට මේ වැඩේ අන්නන්න, එහෙම නැත්නම් මේ වැඩේ ආපස්සට තල්ලු කරන්න උත්සාහ දරන්න. ඇත්තටම අපි අපේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විදිහට හරියට බලලා තමයි මේ තීන්දුව తీරන අරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා කිසි ගැටලුවක් නැතුව අපිට පුළුවන් වතු සේවකයන්ට මේ රුපියල් 1750 වැටුපක් විදිහට ඉදිරියේදී ලබා දෙන්න. ඊට අමතරව මොහු කියනවා පැමිණීමේ දීමනාව දින 25ක් යන්න ඕන කියලා. දින 25ක් නෙවෙයි, පැමිණෙන හැම දවසකටම රුපියල් 200 පැමිණීම දීමනාව
එකකට කාලය අවසන්යි. කරු මන්ත්‍රීතුමනි,
මේ මූලස්තරවට මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න, තව එක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මෙන්න මේ කැබ් රථ ගැනීම සම්බන්ධව ලොකු කතිකාවක් සමාජය ඇතුලේ මතු කරලා තියෙනවා. ඇත්තටම කැබ් රථ 1775ක් ගෙනාවට මේකෙන් රජයේ සේවකයන්ට යම්කිසි ප්‍රමාණයක් දෙන ගමන් ඉතුරු මන්ත්‍රීවරු 150කට 160කට ආසන්න ප්‍රමාණයකට තමයි අයිතිය හුවමාරු නොවන විදිහට ඒ අදාළ කාල සීමාවෙදී භාවිත කළා නැවත බාර දෙන්න වෙන විදිහට තමයි මේක ගේන්නේ. එතකොට මේක සමාජයේ හරියට මතු කර ගන්න ඕනේ, සමාජයේ නිවැරදි තොරතුරු දෙන්න ඕනේ. රජයේ සේවකයන්ට මොන වටද වාහන අඩු කියනවා, අපි කියනවා එන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට, වනජීවී කාර්යාලවලට යන්, පශු වෛද්‍ය කාර්යාලවලට යන්, වන සංරක්ෂණ කාර්යාලවලට යන්, එන්න බලන්න ප්‍රාදේශීය ලේකම්වරු හම්බෙමු, මහවැලි ආයතන වලට යන්, වාහන කොයිතරම් තියෙනවද නැද්ද, ඔවුන්ට කොයිතරම් අවශ්‍යතාවයක් තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ මේ අයවැය ඇතුලේ මිනිසු වෙනුවෙන්, රජයේ සේවකයන් වෙනුවෙන්, ඒ වගේම අලින් වගේ සත්තු අපිට දැඩි ගැටලුවක් වෙලා තිබ්බේ වට ප්‍රශ්න වලට අදාළ විසඳුම් සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයන් වෙන් කර සාර්ථක අයවැයක් බවට පත් කළා තියෙනවා. ඒක ක්‍රියාවට නැංවීම සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬව ඉල්ලා සිටිමි.